ගරු නජිත් ඉන්දික මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. ඉම්රාන් මහරූප් මන්ත්‍රීතුමාට මුලසුන බාර කරනවා.
කතා කරන්න.
ගරු මුලසුනට මන්ත්‍රීතුමනි, මුලින්ම අයවැය සම්බන්ධ විවාදයකදී වුණත් අද දවසේ අපි සූදානම් වෙලාවේ වෙනත් කාරණයකට වුණත් මුලින්ම කියන්න ඕනි, තාමත් කම්පණයෙන් යුතුව තමයි මේ කතාව ආරම්භ කරන්නේ. මං හිතන්නේ අපි සියලු දෙනාම කලින් මහජන ආරක්ෂක ඇමතිතුමා අදහස් දැක්වූ වගේම ඒ අනුරාධපුර රෝහලේ වෙච්ච සිද්ධිය මං හිතන්නේ අපි සියලු දෙනා කම්පණයට පත් කරවන සිදුවීමක්. රෝහල් පරිශ්‍රය තුළ නැත්නම් රෝහලේ තමන්ගේ ඔන්කෝල් රූම් එක තුළ තරුණ වෛද්‍යවරියක් ඒ වගේ අපරාධයකට ලක්වීම කියන එක අපි හැමෝමත් පුද්ගලිකව මෙතෙක්කල් එවැනි රෝහල්වල වැඩ කරපු වෛද්‍යවරයෙක් විදිහටත් මං හිතන්නේ ඉතාමත් කම්පණයට පත් කරන සිදුවීමක්. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිතුමා කිව් විදිහට ඒ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිද්ධ වෙනවා සහ සිද්ධ වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඒක ගත්තොත් එහෙම පුද්ගලික මං විතරක් නෙමෙයි, මේකේ මගේ බිරිඳ ඒ ආකාරයේ ඔන්කෝල් රූම් වල නැවතිලා සේවය කරන වෛද්‍යවරයන් විසින් බැහැර වෙලා, මගේ සොයුරිය එහෙම වැඩ කරන වෛද්‍යවරියක්. ඒ නිසා මේක මම හිතන්නේ අපි හැමෝටම ඉතාම බරපතල විදියට දැනෙන සහ හැමදාම අහන්න ලැබෙන්නේ නැති ආකාරයේ අපරාධයක්. ඒ නිසා මේකට අදාළ නීතිය, මේකට අදාළ ක්‍රියාමාර්ග සියල්ල කඩිනමින් සහ උපරිමයෙන් ඉෂ්ට කරනවා කියලා බලාපොරොත්තු වෙනවා සහ අපි ආණ්ඩුවක් විදියටත් ඒකට දැඩිව ඒ ක්‍රියාවලිය වෙනුවෙන් පෙඩි ඉන්නවා. අපි මහජන ආරක්ෂකතුමාත් ආයමතුමත් එක්කත් කතා කරද්දී ඒ සම්බන්ධව පුද්ගලිකව අපිට ලොකු විශ්වාසයක් ආවා. එතනින් එහාට ගියොත් එහෙම අපි දන්නවා මේවට අදාළව මේ වගේ සිදුවීම් වලට අදාළව ඇත්තටම ආරක්ෂක, ඒ කියන්නේ මෙතනින් පස්සේ මම හිතන්නේ මේක හුදෙකලා සිදුවීමක් වෙන්න පුළුවන්. නමුත් මෙවැනි සිදුවීම් වලට අදාළ පසුබිම එක පැත්තකින් අපි දැන් හිතන්නේ නැතුව හරි නැත්නම් කාලයක් තිස්සේ ගියපු විදියට හරි රෝහල් වල ආරක්ෂක තත්වය, රෝහල් ඇතුලේ ආරක්ෂක තත්වය, ඒවා සිද්ධ වෙන ආකාරය සහ ඒවා සම්බන්ධයෙන් මං හිතන්නේ නැවත සිතා බැලීමක් වැඩිහත් වීමක් සෞඛ්‍ය මතයන්ෂෙන් කළ යුතු කරන්න නියමිතයි. එතකොට ඒවා සම්බන්ධව තව දුරටත් මේ රෝහල් රෝහල් වල නිල නිවාස මේ ඔන්කෝල් රූම් ඇතුළු මේ සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු වෙන ආකාරයට සෞඛ්‍ය විතරක් නෙමෙයි මේ සිද්ධියෙන් මේ සිද්ධියෙන් අපි පාඩමක් ඉගෙනගෙන සියලුම සේවකයන්ගේ රජයේ සේවකයන් ඇතුළු සියලුම සේවකයන්ගේ රජයේ ආයතනවල ආරක්ෂක තත්ත්වය තහවුරු කරන්න විශේෂයෙන් ආරක්ෂාවක් අවශ්‍ය කාන්තාවන් මගේ රෑ වැඩමුළු නිරත වෙලා ඉන්න තැන්වලට ඒවා තවදුරටත් වැඩි කරන දාලා ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ වගේම අනික් පැත්තෙන් මං හිතන්නේ රෝහල් පද්ධතිය ගැන අපිට තියෙන අත්දැකීම ගත්තොත් ඒකත් කියන්න ඕනේ අවුරුදු 10 15 20 30 මම අන්තිමට වැඩ කරද්දී නැවතිලා හිටියේ අවුරුදු 35ක් විතර පරණ ක්වාටර්ස් එකක. එතකොට ඒ වගේ තත්වයක් ඔබ ඕනම රෝහලකට ඇවිදලා ගියොත් රෝහලේ ඉස්සරහ පැත්ත හොඳට තිබුණට රෝහල් වල මාත් එක්ක මම හිතන්නේ හැමෝම එකඟ වෙනවා රෝහල් වල ක්වාටර්ස් වෛද්‍යවරුන්ට හෙදෙහෙදියන්ට අනිකුත් සේවකයන් නැවතිලා ඉන්න තියෙන නවාතෙන් බොහොම පරණ බොහෝ රෝහල් වල බොහොම පරණ පිළිසකර නොකර පිටිපස්සේ කැලෑ වැදිච්ච එහෙම තත්වයක් තමයි තියෙන්නේ. එතකොට එහෙම තත්වයක් තමයි අපි මේ රට බාරගනිත් තිබුණේ. මං හිතන්නේ අයවැයේදීත් අපේ නියුස් සෞඛ්‍ය මෙතුමා අයවැය කතාවේදී ඉතාම පැහැදිලිව කිව්වා මේ අවුරුද්දේ විශාල මුදලක් රෝහල් වලේ නිල නිවාස සහ ඒ ඔන්කෝල් රූම් ආදී ප්‍රතිසංස්කරණය කරන්න වෙන් කරලා තියෙනවා කියලා. මේ සිදුවීමත් එක්ක ඒ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කරලා වශයෙන් තව මුදල් වෙන් කරලා මේක කරගෙන යනවා කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මෙදිහත් වෙනවා. එතනින් එහාට ගියොත් එහෙම අද විවාදෙදී මුලින්ම විවාදය ආරම්භ කරපු දිලිත් ජයවීර මන්ත්‍රීතුමා අදහස් දීර්ඝ අදහස් දැක්වීමක් කරා. මම එතුමා ඉදිරිපත් කරපු කරුණු දෙක තුනකට පිළිතුරක් දීලා ඉස්සරහට යන්නම්. විශේෂයෙන්ම මං හිතන්නේ අපි මේ අයවැය විවාදයේ මේව සම්බන්ධව යම් ආකාරයකට කතා කරා. ඒ කියන්නේ එකතරක මතු කරා මේක මේ IMF එකට තියෙන IMF එක විසින් තමන්ගේ සැලැස්මක් නෙමෙයි IMF එකේ සැලැස්මක් අනුව ඉදිරිපත් කරපු එකක්. ඒකද මේ වෙන්නේ කියලා IMF එකේ සැලැස්මක් අනුව තමයි මේ අයවැය සම මේ දේවල් වෙන්නේ කියලා. ඒතකොට මේ ප්‍රශ්නයට ඇත්තටම අපි මේ උත්තර දීලා තියෙනවා. හැබැයි නැවතත් කිව්වොත් මේ කිසිවක් අපේ තෝරා ගැනීමක් නෙමෙයි. දෙදස් විසි හතරේ සැප්තැම්බර් විසියෙක් වෙනිදා. මේ රට භාරගනිති ජනතිපතුමා පත්වෙද්දී. ඊළඟට දෙදස් විසියකේ නොවැම්බර් 14 වෙනිදා මේ පාර්ලිමේන්තු ඡන්දයෙන් අපි ජයග්‍රහණය කරද්දී. මේ රට අරගෙන ඇවිත් හිර වෙලා එකතන තිබුණු තත්වයක් තිබුණා. ඒ තමයි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තිබුණු රටක්. අවුරුදු දෙකකට කලින් බංකොලොත් භාවය ප්‍රකාශ කරාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකක අවුරුදු දෙකක් ගියපු රටක්. ඒක යමින් තිබුණු රටක්. ජනාධිපතිවරණයට දවස් දෙකකට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා පුද්ගලික බැඳුම් කර හිමියන් සමග කාර්ය මණ්ඩල එකඟතාවයකට ආපු රටක් තමයි අපිට හම්බුනේ. එතකොට ඒක මේ අපි මේ අපිට මොකද අපේ දුක කියනවා නෙමෙයි. ඒක තමයි යථාර්ථය. එතකොට ඒ යථාර්ථයේ සිට තමයි ගලු මූලාශ්‍රාරුවට මන්ත්‍රීතුමනි අපිට වැඩ කරගෙන යන්න වෙන්නේ. එහෙම නැතුව මේ අහසින්නම් වැඩ කරන්න බෑ. එතකොට අපි ඡන්දෙදි කිව්වේ ඒක තමයි. මැතිවරණදී අපි ජනතාවට ඇත්ත කිව්වා. මේක තමයි තියෙන தત્ත්වේ. අධ්‍යාපන සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය මේක. සෞඛ්‍ය සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය මේක. ඒ වගේ ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් විදිහට පැහැදිලිව මේ අද ප්‍රස්තුත කාරණාව වෙච්ච ඩිජිටල් කරණය පිළිබඳ මාතෘකාව ගැන කතා කරා. ඒක සම්බන්ධව ප්‍රතිපත්තිය මේක කියන එක අපි කිව්වා. හැබැයි ඒ සියල්ල කියද්දී අපිට පටන් ගන්න වෙන්නේ කොතනින්ද කියන එකත් අපි පැහැදිලිව කිව්වා. මම හිතන්නේ මේක ගැන ඉතාම නිරවුල් අදහසක් අපි කියලා තියෙන්නේ. IMF ගිවිසුමක් ඇතුළේ නම් ඉන්නේ. මේ අයවැය දැන් අපි පොරොන්දුරේ ජනතාවට ඒකනේ මේක ක්‍රමානුකූලව මේ රටේ නිෂ්පාදනය වැඩි කරලා මේ රටේ ණය අර්බුදයෙන් එළියට එන්න අදාළව 2028 වෙද්දි මේ රටේ ණය ගෙවන්න පුළුවන් සැලසුමක් ඇතුලේ මේ IMF එකත් එක්ක නැවත සාකච්ඡා කරමින් ජනතාවට වඩාත් හිතකර කොන්දේසිවලට අදාළ තත්වයන් ලබා ගන්න සාකච්ඡා කරමින් ඉස්සරහට යනවා කියන එක තමයි අපි කිව්වේ. ඒ අතර වාරේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහෙ ගියා වගේ නෙමෙයි රටේ ආර්ථිකය ගොඩනංවන්න 2028 වෙද්දි මේකෙන් එළියට එන්න අදාළ ආර්ථිකය හදන්න මැදිහත් වීම කරන ගමන් මේ ප්‍රෝග්‍රෑම් එක යනවා කියන එක තමයි අපි කිව්වේ. මේක හරිම පැහැදිලියි. එතකොට ඒක තමයි මේ කරලා තියෙන්නේ. උදාහරණ කිව්වොත් මේ දෙකට එකක් තමයි මේ පාර අයවැයේ
මතුපතා විනාඩි 2ක කාලයක් තියෙනවා.
මේ පාර අයවැය වියදම් කරන්න පුළුවන් මුදල මොකද්ද කියන එක අපි තීරණය කරන එකක් නෙමෙයි. ඒක තීරණය වෙලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව පුළුවන් මොකේටද වියදම් කරන්නේ? මොකේටද වැඩිපුර වියදම් කරන්නේ? කොච්චරද වියදම් කරන්නේ කියන එක තීරණය කරන්න. ඒකයි පෙන්වලා තියෙනවා. ඒ තමයි අධ්‍යාපනයට සෞඛ්‍යයට පොදු ප්‍රවාහණයට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණ වෙන් කිරීමේ. ඒතොර ඒ වගේම මේ රටේ අනෙකුත් අංශවලට සුබ සාධනයට ළමයින් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන මුදල. එතකොට මේ රටේ මොන පැත්තද මේක වැඩ කරන්නේ කියන එක අපි කියලා තියෙනවා. පෙන්වලා තියෙනවා. අනිත් පැත්තෙන් IMF එක සාකච්ඡා කරලා මේකේ වෘත්තිකයන්ගේ බදු සහනය, බදු සීමාව 150,000 දක්වා වැඩි කරන්න. ඒ වගේම මේකේ මොනවද අර සර්විස් එක්ස්පෝර්ට් ටැක්ස් එක 130%කට එකඟ වෙලා තිබිච්ච එක 115 දක්වා අඩු කරන්න. කෘෂිකර්මයේ කර්මාන්ත වගේ ක්ෂේත්‍රවලට ඒ අදාළ ආයෝජන රාජ්‍ය ආයෝජන කරන්න දාලා මේ යතිය අපි කළා තියෙනවා. ඒ නිසා මේක එහෙම වෙනස් අදහසක් හදන්න එපා. මේක අපි කතා කරපු දේ සහ කියපු දේ තමයි මේ යන්නේ. එතකොට ඊළඟට එතුව මතක කරලා තවත් කාරණාව මේ සංවාදයට ආවොත් තියෙන සීමිත වෙලාවේ ඩිජිටල් ID එක ගැන. එතකොට ඩිජිටල් ID එක ගැන කතා කරලා කරුණු දෙයක් ඉදිරිපත් කරා. මේක ඉක්මනට කරන්න ඕන කියලාත් කරා කිව්වා. ඒ වගේම මේ ඉක්මනට කරන්න ඕන හැමදාම කතා කරනවා කියලා කිව්වා. ඒ වගේම ඉන්දියාවට තොරතුරු යනවා කියලා මාස ගන්න තිස්සේ එක එක්කෙනා කියන කතාව එතුමා මෙතන කිව්වා. එතකොට මම හිතන්නේ මේක ඊයේ දවසේ වැඩමුළුවක් තිබ්බනේ. මේ ප්‍රශ්න හින්දම මේ ඩිජිටල් අමාත්‍යාංශයට අදාළ විවාදයට කලින් ඊයේ දවසේ පැය දෙකක් වෙන් කරලා අමාත්‍යාංශයේ ලේකම්තුමා නියෝජ්‍යමෙත්තුමා ඇතුළු අමාත්‍යාංශයේ එක් එක් ආයතන හයක් තියෙනවා මේ අමාත්‍යාංශය යටතේ. ඒ එක් එක් ආයතනවල බලධාරීන් අධ්‍යක්ෂකවරු ඇතුළු සියලු දෙනා ගෙනල්ලා සියලුම පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේක ගැන අදහසක් ලබා ගන්න දාලා වැඩමුළුවක් තිබුණා. මොකද ඒක තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, නැත්නම් පරිසර අමාත්‍යාංශය වගේ නෙමෙයි, මේක අලුත් අමාත්‍යාංශයක්. ඒතොර මේක අපිට
මතුම කාලය අවසන්යි.
තප්පරතියක් දෙන්න. මේක අපිට විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මීට පෙර හිටපු මන්ත්‍රීවරුන්ටත් මේක අලුත් අමාත්‍යාංශයක්. ඒතොර ඒක ගැන අදහස් ලබා ගන්න, ඒක ගැන තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්න තමයි ඒක තිබුණේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් අඩු ප්‍රමාණයක් සම්බන්ධව ඒ අතර මම කියන්නත් ඕන ඇත්තටම සමහර මන්ත්‍රීවරුන් ඉතාම හොඳ මැදිහත් වීමක් කරා. ඇවිල්ලා ඒ අදාළ කරුණු නිරවුල් කරගත්තා. ඉතින් ඒකෙදි මේව සම්බන්ධ ප්‍රවීණයන් ડોක්ටර් හාන්ස් ඇවිල්ලා මේක කතා කරා. ඒකේ මොකද්ද වෙන්නේ කියලා. ඉන්දියන් කතාව මොකද්ද කියලා. එතකොට ඒක ඒ අවස්ථාව පාවිච්චි නොකර නවතත් වෙනස් අදහස් හදන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට ඩිජිටල් කරණය සම්බන්ධ ආණ්ඩුවේ ව්‍යාපෘතිය ගැන මට වැඩිදුර කරුණු දක්වන්න බැරි වුණත් අදාළ ඉදිරි විවාදයේදී අපේ නියෝජ්‍යමත්තුමා ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් තවත් නිරවුල්ව වෙච්ච කාරණා ඉදිරිපත් කරાવી ඒ සම්බන්ධයෙන් අද දවසේ මේ නිරවුල්භාවය තියෙවි කියලා බලාපොරොත්තු වෙමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.